දෙදහස් පහළොව වසරේ හයවෙනි මාසේ හත්වෙනිදා භාවනා කරන අපි ලෝකයෙන් ඉගෙන ගන්න පුරුදු වෙලා නැන්නේ දැන් අපි අපෙන් ඉගෙන ගමු යමක්. තමන් තමා කියන යමක් ඉගෙන ගන්න. තමා කියව කොහොමද තේරුණාද? තේරුණා නම් ඒක තමා තුළ ආරම්භ කරන්න. මොකද අපි ලෝකයේ අඳුනගත්තා. කරුණ අඳුනගත්තා, පුද්ගලිය අඳුනගත්තා. ලෝකේවා ඒ ලෝකෙින් ඉඳනගත දේවල් අපි නිතරම ඇසායාගෙන සිටින්නේ ලෝකයේ දෙයක් කොහොමද කොයි විදියද කියලා ඉගෙන ගන්න. මම නැත්තම් දැනුවත් වෙන්න. කුජලයේ දිහා බැලුවත් අපි බලන්නේ ඒ කුජලයා මොන වගේ කෙනෙක්ද කියලා අඳුන ගන්න. ඒකට අපි කියනවා ලෝකෙින් ඉගෙන ගන්න කියලා. දැන් අපි අප දෙසට හැරිය යුතුයි. මොකද අපි අපි තුළින් යමක් ඉගෙන ගන්න. සමාධි දෙකට හැරෙන්න. හැරෙන්න දැන් ඔබ උත්සාහ කරන්නේ තමන් හඳුනා ගන්න. මම මේ භාවිත කරන චින්තනය තුල ඇති විද්‍යාව. මගේ ආකල්ප තුල ඇති විද්‍යාව. සත්‍ය යථාර්ථවාදී. මම විඳින දුකෙහි විද්‍යාව යථාර්ථවාදී. මම විඳින සතුටෙහි විද්‍යාව පුජ්‍යලයා පිළිබඳව ඇති යථාර්ථවාදීත්වය සත්‍ය ධර්මය සමස්ත සංකල්ප පද්ධතිය තුළ ඇති විද්‍යාව මා මනස හඳුනන කෙනෙක්ද නොහඳුනන කෙනෙක්ද හඳුනනවා නම් කොපමණ ප්‍රමාණයක් හඳුනනවද? හඳුනන්නේ නැත්නම් මම කොච්චර ප්‍රමාණයක් හඳුනන්නේ නැත්නම්? හඳුනා ගත යුතු ප්‍රමාණය කොපමණද? තමන්ගෙන් යමක් ඉගෙන ගන්න. යමක් මේ දහසක් කුද්දේ ඉගෙන ගන්න. තමා යනුවෙන් අපිට සලකන්න පුළුවන් සෑම චේතනාවක්ම සෑම හඳුනා ගැනීමක්ම සෑම වේදනාවක්ම සෑම මානසික ක්‍රියාවලියක්ම අයත් වෙන්නේ තමා කියන කෙනාට. සමාජස බලනවා කියලා කියන්නේ සමස්ත සියලුම මානසික ක්‍රියාවලිය පිළිබඳව හැරි බැරි මානසික ක්‍රියාවලියේ කොටසක් ලෙස පමණක් නොල බලන්නේ නැතුව නොබලා සමස්තය කියන විට ඔබ මේ මොහොතේ පාවිච්චි කරන මානසික ක්‍රියාවලිය අදාළයි. මනස හඳුනා ගැනීම උදෙසා යොදවන මානසික ක්‍රියාවලියට අදාළයි. නිවැරදි ලෙසම සමාධියට හැරෙන්න. සිත එක් ධර්මයක්, සිත බලන, සිත තවත් ධර්මයක් කර නොගෙන අධ්‍යාත්මික සියල්ල ඒකීය ධර්මයක් ලෙස හඳුනාගන්න. එය දිස්සයකට නොමෙදා අධ්‍යාත්මය සපුරාම ඒකීය ධර්මයක් හැටියට හැරීම. ඒ අදහස් වෙන්නේ මමෙක් නොමැතිව නැත්නම් පුද්ගල භේදනය නොකොට අධ්‍යාත්මික ගවේෂණය. අපි පුද්ගල භේදනය කරගෙන තමයි දුක් විඳින්නේ. පුද්ගල භේදනය කරගෙන තමයි අධ්‍යාත්මික ගොඩක් පරේෂණ සිද්ධ වෙන්නේ. අපි ලෝකේ හඳුනගන්නේ පුද්ගල භේදනයෙන්. ඒත් ඔබ සැලකිලිමත් වෙන්න පුද්ගලයේ හැටියට භේදනය කරමින් කරගත් කෙනෙක් එක කර නොගෙන තමන්ගේ අධ්‍යාත්මය පරිශ්‍රණය කරා. කිසිවක් සමග අමනාප නොවන්න, කිසිවක් සමග මිත්‍රශීලී නොවන්න. ඔබේ අධ්‍යාත්මය ඇති සියල්ල විද්‍යාත්මයක ලෙස බලන්න. පුද්ගලයේ හැටියට පුද්ගල මතවාදයකින් හොඳ නරක වශයෙන් වේදනය නොකරන්න. කිසියම් වූ මානසික ස්වභාවයක් තුළ පැටලෙන්නේ නැතිව මේ මොහොතේ බලන සිතද අයිති අධ්‍යාත්මයටයි. එනිසා ඒ දෙසක් මා හැරී බැලිය යුතුයි නිරන්තරයෙන්ම. කිසිවක් ග්‍රහණය කිරීමක් හෝ පැවැත්වීමක් හෝ වෙනස් කිරීමක් හෝ වෙනස් වේවායි පැතීමක් හෝ කළ යුතු නැත. පුජ්‍යලත්වේ පදනම්ව ආරම්භ වන්නා වූ යම් අධ්‍යාත්මික ශක්තිය, බලය, චේතනාවක් අරමුණක් වේද ඒ සියල්ලෙන් නිදහස් වී ක්‍රියාවෙන් නිදහස් වී උද්දේශා ක්‍රියා කරන්න යම් අරමුණක් කරා ක්‍රියාවක් ආරම්භ වෙන ස්වභාවය තියෙනවා. එනිසා මේ ක්‍රියාවලිය සියලු ක්‍රියාවලියන්ගෙන් නිදහස් වීම උදෙසා සියලු ක්‍රියාවලියන්ගෙන් නිදහස් වීම උදෙසා ගනු ලබන ක්‍රියාවලිය ක්‍රියාවලිය නොවේ. ඔබ බැලිය යුත්තේ රූපයක් දැස නොවේ. රූපයක් දැස බැලුවොත් ඔබට රූප පෙනෙයි. හොඳින් තේරුම් ගන්න. ඔබ බැලිය යුත්තේ මානසික වේදනාවක් දැස නොවේ. ඔබ අරගත යුත්තේ සම්ප්‍රති සංඥාවක්. එන්න මෙහිම මම මේක පවත්වන්න ඕන කියලා සංඥාවක් නොවේ. මානස ශූන්‍යව මම මේක පවත්ව ගන්න ඕන කියන සංඥාවක් දෙන්න එපා. ඔබ සංඥාවෙන් එළබගත්ත කෙනෙක් වෙනවා. ඒ විදිහ ඔබට සංඥාවල් ඇති වෙන්න පුළුවන්. ඔබ මේක සංස්කරණය සඳහා එළබ ගන්න එපා. ඔබේ දැනුමෙන් අතීත දැනුමෙන් අනාගත වර්තමාන දැනුමෙන් ඥානයෙන් දැනෙන දෙයක් හැටියට මේක දකින්න පුළුවන් කියලා කල්පනා කරනවා. දැනෙන දෙයක් හැටියට දකින්න උත්සාහ කරනවා. ඔබ දැලිය යුත්තේ ධර්මයේ දෙසයි. ධර්මයේ යනු අර හිත කෙවුණු කරුණු පහෙන් තොරයි. ධර්මයේ දෙස බලන්න. ඔබ ධර්මයේ දෙස බලන්න. ඔබ ධර්මයේ දෙස බලන්න. තාම ඔබ ධර්මයේ කියන්නේ ඔබ ධර්මයේ දෙස බලන්න. ඔබ ධර්මයේ කියන්නේ නෑ කියලා පැහැදිලි කළ යුතු නෑනේ. ඔබ ධර්මයේ අසා තියෙනව බොහෝ වෙන. ඔබ ධර්මයේ දෙස බලන්න. ඒ දෙසම බලන් සිටින්න. මනාකොට ධර්මානුකූල වූ ධර්මයට අනුගත වූ ක්‍රමවේදයක් තුළ ධර්මයේ දෙස බලන්න. සැයෙන් වීම ඒ පැහැදිලි කිරීම අපි මෙතෙක් දිගටම සිදු කරලා තියෙනවා. ධර්මානුකූල ආකාරයෙන් ධර්මයේ දෙස බලන් සිටින්න. ඔබේ සංඥාව දිහා බලන්න එපා, රූපේ දිහා බලන්න එපා, වේදනා දිහා බලන්න එපා, සංස්කරණය දිහා බලන්න එපා. ඔබේ දැනුම විඥානය කාලය තුළ බලන්න එපා. ධර්මයේ දෙස බලන්න. ධර්මානුකූලව ධර්මයේ දෙස බලන්න. ඔබ නිවැරදි දෙලෙස ධර්මයේ දෙස බලනවා නම් ඔබට රූප පිළිබඳව හොඳ නරක පිළිබඳව රූප නැවි දුර වෙලා යනවා. හොඳ නරක වශයෙන් නැති වෙන මානසික වේදනා නැති වෙලා යනවා. සංඥාව දෙස බලා සිටීමෙන් නොයෙකුත් සංඥාවන් වලට අනුගතව මෙහි වීම. එහෙමත් නැත්නම් තමන්ගේ මොළේට ඔළුවට බරක් පීඩනයක් ලබා දීම. වැලකිලා සංඥා පන්වලින් නිදහස් වූ නිදහස් සරල විවේකී ඔළුවක් තමන්ට ලැබෙනවා. දැඩි වෙච්ච ගොරෝසු වෙච්ච ඔළුවක් මොළයක් නෙමෙයි හරිම රිලැක්ස් ඔළුවක් නිදහස් ඔළුවක් ඔබට ලැබෙන ඕ මේ සංඥාවෙන් නිදහස් වෙනකොට සංඥාවන් වල හිර වෙන තරමට ඔළුවේ සීදනේ වැඩි වෙනවා සංඥාවන්ගේ තොර වෙන තරමට සමග ඔළුව නිදහස් වෙනවා හැම කාරණයක්ම උදව් කරගන්න හදන කල්පනා කරලා මවලා ගුණ කරලා දකින්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ නිසා සංස්කරණයටත් නැලෙන්න. ඔබගේ දැනුමට, ඔබ ගත්ත දැනුමට, ඔබ පෙර ඇසූ ඒ දැනුම් සම්භාරය තුළ දකින්න පුළුවන් දෙයක් නෙමෙයි. දැනුම අත්හරින්න. දැනුම කියලා කියන්නේ මායාවක්, මවාගත් දෙයක්, සම්මතයක්. ඒ දෘෂ්ටි ජාලය කියන්නේ ධර්මයේ දෙස බලන්න රූප ධර්මයෙන් අදාළ දෙයක් නෙවෙයි වේදනාව ධර්මයට අදාළ දෙයක් නෙවෙයි සංඥාව ධර්මයට අදාළ දෙයක් නෙවෙයි සංස්කරණය ධර්මයට අදාළ දෙයක් නොවේ විඥානය ධර්මයට අදාළ දෙයක් නොවේ මනස ධර්මයට අදාළ දෙයක් නොවේ ඔබ මනස දෙසවත් මේ රූප දෙසවත් වේදනා දෙසවත් සංඥා දෙසවත් සංඛාර විඥාන දෙසවත් නොබලා ධර්මයේ දෙස බලන්න. යෝ ධම්මං පස්සති ඔබ ධර්මයේ දෙස බලන්න. ඔබ බලන්නේ ඔබේ රූප දිහා. ඔබ බලන්නේ ඔබේ අතීතය දිහා. වර්තමානය අනාගතය දිහා. ඒව දිහා බලන්නේ ධර්මයේ දෙස බලන්න. ඔබ මෙතෙක් කාලයක් ධර්මයේ හැඳින්ගෙන තියෙන ධර්මයේ දෙස බලන්න. මේ මානසික විවේකය ගන්න කාලයයි. මනසින් වැඩ කරන කාලය නොවේ. කොතරම් ගැඹුරින් මේ මානසික විවේකය ගන්නවද කියනවා නම් විවේකයක් අත්හරිනවා. කොතරම් පරිපූර්ණව ඒ මානසික විවේකය ගන්නවද කියනවා නම් විවේකයක් අත්හරිනවා. විවේකයන් අත්හැර මානසික විවේකය ලබන්න. විවේකයන් අත්හැර මානසික විවේකය නිදහස ලබන්න. ඒ හොඳින් නුවණින් තේරුම්ගෙන ජීවිතය තුළ අධ්‍යාත්මය තුළ ගොඩනගා ගන්න. ධර්මය සමාතුල පහළවන්නේ මේ ආකාරයෙන් යැයි කියන්න පුළුවන් කමක් නැහැ. අවශ්‍ය කරන්නේ ඔබේ උත්සාහය කැපවීම පමණයි. ඒ අවබෝධ වන විට භාෂකුත් ආකාරයකට අනේක ආකාරවලට එක් එක් අයට ඒ අවබෝධය පැනනගීමයි. ඒ වෙත ගමන් කරන නිශ්චිත මාර්ගයක් නැත. නිශ්චිත මාර්ගය ඇතැයි කියලා ලෝකෙ බොහෝ දෙනා කියව නිශ්චිත මාර්ගයක් පෙන්වන්නට නැත. ඒ නිසා තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ හැම ගුණයක්ම සම්මා හේවත් විරහිත දුරුකල මාර්ගයක් හැටියට පෙන්වා තිබෙන්නේ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ දිශාවකට වැටි නැත. නිවන් මඟ පිහිටා ඇත්තේ මේ දිශාවේ ශ්‍රා පැහැදිලි කරන්න පුළුවන් කමක් නැහැ. නිවන් මඟේ ආරම්භය මෙයයි නිවන් මඟේ අවසානය මෙයයි කියලා ප්‍රකාශ කරන්න පුළුවන් කමක් නැහැ. නිවන මෙයයි කියලා පෙන්විය හැකි දෙයක්ද නැත. ඔබේ අධ්‍යාත්මය තුළ ඔබ සැරිසරා ඔබේ අධ්‍යාත්මය තුළ නිවීමක් නැතේ යන පූර්ණ අවබෝධය තුළින් ප්‍රත්‍යක්ෂතාවයකට ප්‍රතිවේදයකට තමා තුළම තමා කෙරෙහි තියෙන උපාදානයෙහිවත් විශ්වාසය දුරුවීම සමග මෙම විශ්වීය ඥානයේ බලපවත් කරනවා. සමන්ත තමන්ගේ මමත්වයේ පිළිබඳව ඇති අඩු ප්‍රත්‍යක්ෂ විය යුතුයි. මේ මම කියන පුද්ගලයාට මොන තරම් අල්ප දෙයක්ද දැනගත හැකේ. සත්‍ය දකින්නට කිසි විටක පුළුවන් කමක් නැහැ. හැම විටම ඔබේ මමස්ත්‍රය දකින්නේ බොරුවක්, අවිද්‍යාවක්. ඒ ඔබ හදාගත් විදිය ලෝකයා විසින් ඔබට පවරන ලද විදිය. මමස්ත්‍රය සහිතනම් ඔබ තුල සත්‍ය නැත. මමත්වයේ තිබෙන තුරාවට පුද්ගලත්වයේ සිටින තුරාවට ඔබ තුළ සත්‍ය නැත. තියෙන්නේ ඔබටම ආවේනික වූ සංකල්ප ධාරාවක් පමණයි. කිසිවක් අල්ලා ගන්නට ග්‍රහණය කරන්නට එපා. කිසිවක් අත්හරින්නට එපා. කිසිවක් අල්ලා ගන්නට ග්‍රහණය කරන්නට එපා. කිසිවක් අත්හරින්නට එපා. ඒ ආකාරයෙන් අත්හැරීම පුරුදු කරන්න. ඔබ මේ කරුණ හොඳින් තේරුම් ගත යුතුයි, ගැඹුරින් තේරුම් ගත යුතුයි, ප්‍රත්‍යක්ෂව තේරුම් ගත යුතුයි. කිසිවක් අල්ලා ගන්නට එපා. ඒ කරුණ පූර්ණත්වෙහි පමුණවා ගන්න. කිසිවක් අත්හරින්නට එපා. ඒ අදහස් වෙන්නේ අල්ලා ගන්න කියන එක නෙමෙයි. කිසිවක් අත්හරින්නටද එපා, කිසිවක් අල්ලා ගන්නටද එපා. මේ දෙකම පූර්ණ කරන්න. මේ කරුණු දෙක එකට අරගෙන පූර්ණේ කරන්න. කිසිවක් අත්හරින්න එපා, කිසිවක් අල්ල ගන්න එපා. ඒ ආකාරයෙන් ඌ අත්හැරීමක් පමණයි දොක්සල යුත්තේ. හොඳින් වටහා ගන්නේ කරුණු දෙක කිසිවක්ම කිසිම හේතුවකින් අල්ල ගන්න එපා. කිසිවක්ම කිසිම හේතුවකින් අත්හරින්නත් එපා. ඔබේ අල්ලා ගැනීම යනු අත්හැරීම හා
අල්ලා ගැනීමයි. එම අල්ලා ගැනීම තිබෙනතුරු ඔබට නිදහස් වෙන්නට පුළුවන් කමක් නැහැ. එනිසාවෙන් මේ අත්හැරීම සහ අල්ලා ගැනීම තුළ තිබෙන අල්ලා ගැනීම ඔබ දකින්න, එයින් නිදහස් වන්න, එයයි වැදගත්. මමත්වය තුළ රැඳීම බොහෝ දුක් නිසායි, වේදනා නිසායි, සංසාරයේ දුක නිසායි, මුලාව නිසායි, අවිද්‍යාව නිසායි පවතින්නේ. බලින් මේ මමත්වය ඉක්මවා ගැනීමට ඔබේ ජීවිතයේ ඇති සියලු වීර්ය සැප කරන්න, සියලු ඥාන සැප කරන්න. මොනවද තියෙන ගැටලු කියලා අහුවහම මට තියෙන එකම ගැටලුව තමයි මොකෝවත්ම ගැටලුවක් නෑ, ඒකයි තමයි ගැටලුව. මට මොකෝවත්ම ගැටලුවක් නෑ, ඒක තමයි ගැටලුව. එහෙමත් අය ඉන්නවනේ, අපිට මොන ප්‍රශ්නද? ඒක තමයි ගැටලුව. අපි හිතමුකෝ බාහිර ප්‍රශ්න නැහැ කියලා. ඒ වුණාට වඩා ප්‍රබලව ජීවිතේට දැනෙන්නේ බාහිර ප්‍රශ්නද අධ්‍යාත්මික ප්‍රශ්නද? අධ්‍යාත්මික ප්‍රශ්නයි ප්‍රබලව දැනෙන්නේ. මේ පුද්ගලත්වය සැනසීම හොයාගන්න දන්නේ නැහැ. අපි පුද්ගලයා දාලානේ ගානක් හදාගන්නේ, පුද්ගලයා දාලා. කෙනෙක් හඳුනගන්නේ පුද්ගලයා දාලා. අපි ඉගෙන ගන්න පුද්ගලයා ඉදිරිපත් කළා. පුද්ගලත්වයෙන්නේ ආවර්ෂණය කරන්නේ පුද්ගලත්වය. මතක තියාගන්නේ පුද්ගලත්වය. දුක් වෙන්නේ පුජ්‍යලයා යොමු කරලා. සතුට වෙන්නේ පුජ්‍යලත්වයෙන් පුජ්‍යලයා යොමු කරලා. හැබැයි මේ පුජ්‍යලයා යොමු කරලා නිවන හොයාගන්න බෑ. එහෙම නැත්නම් සැනසීම සොයාගන්න බෑ. එවනම් මේ පුජ්‍යලයාට කියන්නේ නම් එයාට පැත්තකින් ඉන්න කියලා අපිට ගමන යන්න සිද්ධ වෙනවා. පුද්ගලයන්ට සැකසීමේ මෙහෙල ගමන යන සිද්ධ වෙනවා. මේ පුද්ගලත්වය දකින්නේ ගින්නක් හැටියට. ඒ ගින්නක් හැටියට දැකපු නිසා තමයි සිත්ය ගිනිගත්තෙකු එවැනි නිවන නිසා මේ දුක් රස නිවන්න කියලා කියන්නේ. ගිනිගත්ත ගේකින් බැහැරට ඉක්මනින්ම පැනගන්න උත්සාහ කරන පුජ්‍යලෙක් වගේ ඉක්මන් වෙන්න කියලා කියන්නේ ඒකයි. පුජ්‍යලත්වය බොහොම දැවිලිකාර ගිනි ගන්න ස්වභාවයකින් යුක්තයි. එයින් බැහැර වෙන්න කියලා කියනවා. පුජ්‍යලත්වයෙන් බැහැර වූවෙකුට කිසිදු අනුශාසනාවක් උපදේශයක් අවශ්‍ය නැත. හේතුව ඇස්තරිච්ච කෙනෙකුට ඔතන කටුපඳුරා, මෙතන මේ පඩි පෙළා, මෙතන වලක් තියෙනවා එහෙම කියන්න උවමනාවක් නැහැ. අපි එහෙම කියනවා පඩි පෙළ ළඟට එනකොට, ඕ ඔතන පඩි පෙළක් තියෙනවා කියලා කියනද? මේ ඇස් තියෙන කෙනෙකුට අපි කියන්නේ ඒ වගේ මේ පුජ්‍යලත්වයේ දුරු කළාම අර පුජ්‍යලත්වයේ නැමැති මහා කඩතිරෙන් බැඳලා තියෙන ඇස් දෙක විවෘත වෙනවා. විවෘත වුණාට පස්සේ ලෝකේ දකින්න ඇත්තෙන් මේ ලෝකේ දකින්න පුජ්‍යලත්වයේ කඩතිරේ ඉවත් කරපු අවස්ථාවේදී තමයි අර බුදුහාමුදුරුවෝ චක්කුන් උදපාදී කියන වචනයක් පාවිච්චි කරේ ඒට. ඒ ඇස් උදා වුණා. ඉතින් ඇස් දෙක පේනකොට ආයි කිසිදු උපදේශයක් ඕනේ නැහැ මෙයාගේ මනස මෙහෙම හදන්න ඕන මෙහෙම හදන්න මෙහෙම සංවර කරන්න කියන කිසිදු දෙයක් ඕනේ නැහැ. එයාට පේනවා සැනසීම. බලා සිටින්නේ ධර්මයේ නිසා, බලා සිටින්නේ අතීතය දිහා නෙමෙයි. එයා පෞකින් දෙකම අත්හැරලා තියෙන්නේ, හරි වැරදි ඔක්කොම අත්හැරලා තියෙන්නේ. මේ හරි වැරදි ඔළුව පුරවගත් එකනේ මේ මානසික පීඩනේ. හරි දේවල් කළාම වෙනම ආශාවයක් තියෙනවා, වැරදි කියන දේවල් කළාම වෙනම ආශාවයක් තියෙනවා. වැරදි කියන දේවල් මත ලෝකෙ කරන්න පුරුදු වෙන්නේ ඒකයි. ඒකයි ස්වභාවය. දැන් අපිට සමහර වෙලාවට නායක හඳුරු හවස ගමනක් එහෙම වැඩියොත් එහෙම යන්න කලින් මතක් කරනවා ඇලේ එහෙම නාන්න යන්නේ නැහැ කියලා. සද්දාල මතක් වෙන්නේ ඇලේ වලට. මතක් වෙච්ච ගම නායක හඳුරු ගේට්ටුවෙන් එළියට යන්න කලින් අපි ඇලේ. දැන් අමතක වෙලා තිබ්බේ මතක් කළා ඇලේ එහෙම යන්නේ නැහැ. ඒ ආර ඇලේ නාන්නේ යන්නේ නායක හඳුරු නෑ අද. ලොකු ඇලක් තියෙන ලොකු ගඟක් තියෙනවා එතන. නාම ගියාම මිතුරු වෙන්න පුළුවන් පොඩි උන්නේ. ඉතින් යන්න එපා කියලා අවවාද කරනවා. අවවාද කරපු ගමන් සංඥා වෙනවා ආනන්න පුළුවන් නායක හඳුරු නෑනේ කියලා එතන. ඉතින් අපි මොලේට අපි ලබා දෙන යම් යම් දේවල් වලින් සිදුවෙන්නේ පීඩන හටගන්න, මානසික ආතති හටගන්න. ඒ ආතති තුළ මනුෂ්‍යයා සුවපත් වෙනව වෙනුවට මනුෂ්‍යයා පීඩාකාරී පීඩන සහිත පුද්ගලයෙක් බවට පත් වෙනවා. මනස සංසිඳුනහම ආගේ මනස හරිම ස්වභාවික ගස්වැල් වාගේ සමායන වලාකුලක් වාගේ මෘදු භවයෙන් අනතිමානී ගුණයෙන් යුක්ත සැහැල්ලු ඍජු දර්ශනයකින් යුක්ත. ඍජුකින් කියන අදහස් කරන්නේ දැඩි කියන එක නෙමෙයි, පැහැදිලි මෙරූ දර්ශනයක්. ඒ කියන්නේ ඍජු කියන්නේ ඒ අදහසයි. අඩුපාඩු නැති දර්ශනය පැහැදිලි. ධර්මයේ මනහරයි, ධර්මයේ දකින්න, ධර්මයේ හරි ලක්ෂණයි. සුවඳ වද්දයක්, මනහර දෙයක්, ලස්සන දෙයක්. අපි බලන්නේ ධර්මයේ දෙස නෙමෙයිනේ. ඇස් දෙක පියාගෙන බලන්න ඔන්න මගේ සිතුවිලි පාලනය කර ගන්න ඕන කියලා සිතුවිලි දිහා බලන. ඉතින් හැමදාම සිතුවිලිත් එක්ක සිතුවිලි පෙන්වෙනවා. ඒ නැත්තම් දැන් මේක පිළිකුල් කරන්න ඕන, මේකේ පණුව ඉන්නවා, මත් තියෙනවා, ඇට තියෙනවා, මැරෙනවා කියලා. එතකොට මලපුණුත් එක්ක ජීවත් වෙලා මේ මලමිනියක පණුවෙක් වෙලා හරි උපදී කෙනෙක්. භාවනාවල් ලෙටින්නේ. එතකොට එයාට පිළිකුල් සංඥාවක් නෙවෙදින්නේ. දැන් බුදුහාමුදුරු ළඟට ඇවිල්ලා අහන ගෝවුතයක් කරන කෙනෙක් අහනවා, ස්වාමීනි මම මරණයෙන් පස්සේ කොහෙද උපදින්නේ කියලා. බුදුරජාණන් කිව්වා ඔබ ගොනෙක් කියලාම තමයි උපදින්නේ. සුනගෝතයක් කරන කෙනෙක් ඇවිල්ලා අහනවා, ස්වාමීනි මම කොහෙද උපදින්නේ? ඔබ බල්ලෙක් කියලා උපදින්නේ කියලා. එතකොට මලකුණු ඔළුවේ මවාගෙන ඉන්න අපේ සංඝයා වහන්සේට දීලා මලකුණු ඔළුවේ මවාගෙන ඉන්න කෙනෙක් මලුත් වෙන කොහෙද උපදින්නේ? මලකුණකම පණුවෙක් කියලා උපදී. ගරුක කර්මයේ වෙලා තිබුණොත් ඒ ගරුක කර්මය අනිවාර්යෙන් චුතිචිත්තයට එනවා. චුතිචිත්තයට අනුව ප්‍රතිසන්දිත අනිවාර්යෙන් පිහිටනවා. ඒක හිතපු ගමන් කෙලින්ම මල කුණක පණුවේ සුදු පාටට ඉඳි අර සුදු ඇඳගෙන ඒක සුදු පාටටම මල කුණක ඉඳි. ඕ බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම නෙමෙයි. ඉන්දියාවේ කල්ලිකුත් වූ භාවනා. ඉන්දියා ඊට වඩා සංවේද හොයාගත්ත පස්සේ අර එක්ස්පයර් වෙන ඒවා යවනවනේ මෙහාට ග්ලෝබල් ගහලා අලුතින් කොහොමද ලංකාවට එහෙම තියෙනවද මහර බඩුත් වෙනවෝ. ඒ වගේමයි. ඒක කරන්න එපා. ඒ ධර්මයේ දේශ බලන්න. ධර්මයේ මනහරයි. ඒකට හේතුව අපේ අධ්‍යාත්මික ප්‍රධාන සිද්ධාන්ත පහට නිවාඩු දීලා රූප බැලීමෙන් නැතර වෙනා, වේදනා ලැබීමෙන් නැතර වෙනා, සංඥාව මේ ඔළුවේ තියෙන සංඥා දෙන්නේ අපි වැඩගන්නේ මෙහෙමයි. මේ හැම වචනයක්ම සංඥාවක්. අපි තේරෙනවා කියන්නේ ඒක. ඊළඟට මේ වචන ඔක්කොම එකතු කරලා දැන් මේ ධර්මයෙන් අප කියන්නේ මේ සංඥාවන් වලින් ඉවත් වෙන්න කාරණයක්. ඒ උදාරතර කාරණේ ගන්නේ නැතුව කෙනෙක් වැරදීමකින් හදනවා ඒ ධන ටික එකතු කරලා සංඥාවක් හදලා දෙනවා ඔළුවට. දුන්නට පස්සේ අර සංඥාවත් අර මොකද කරන්නේ? මෙයා දුවනවා. ඉතින් යම් දවසක මෙයාට මේ දිවිල්ල නතර වෙනකම් මනුස්සාසන ලැබෙන්න ඕන. එක එක තේරුම් ගන්න ඕන. නතර වුණ දවසට හරි ලේසි වැඩක්. මම මේ සංඥාවක් අරගෙන දුවලා තියෙන්නේ. දැන් මම මේ සංඥාව දිමින් තිබ්බහම මාතර අඟුලි මාල වගේ දිව සංඥාවක් කරා. අඟුලි මාලක් සංඥාවකට නිදිවි පව කරේ සංඥාවට. මේ සංඥාව දිමින් තිබ්බහම හරි සැහැල්ලුයි. ඒක ගොනු කරලා හදන්න බෑ. සංස්කාරක විදියට සංස්කරණය කරලා හදන්න බෑ. මේ ලෝකයේ දේවල් පිළිබඳව සංස්කරණය කරලා ගොනු කරගන්න, නිර්මාණය කරගන්න පුළුවන්. සංස්කරණය කරන්න නිවන සංස්කරණය කරන්න බෑ. සංස්කරණය කරලා හදන්න පුළුවන් කමක් නෑ. සංස්කරණය කරලා අවබෝධ කරගන්න පුළුවන් කමකුත් නෑ. සංස්කරණය කරලා කියන්න ලියන්න පුළුවන් කමකුත් නෑ. බොරු පොත්වල ලියලා තිබ්බට ලියන්න පුළුවන් වුණාට ලියන්න බෑ. බොරු ලියන්නේ. ඔක්කොම බොරු ලියන්නේ. මගේ පොතේ නම් මම ඒක කිව්වා. ඒක සඳහන් සියලු වචන බොරුවක් හා අසත්‍යයක් බව කරුණාවෙන් සලකන්න කියලා ලියල තියෙන පූර්ණ නිදහසේ බොරු කියන්නේ ඇත්ත. ඒ වචන විරහිතයි. වචන නේ. වචනයක් කියන්නේ පුද්ගල සංකල්පය අනුව දහ දෙනෙකුට දහ නැවීමක්. දහ ආකාරයේ තේරුම් ගැනීමක්. සිංහල කිසිසේත් නොදන්නා වූ කෙනාට උදේ ඡායාරූපයක් පමණයි. සිංහල භාෂාව උදේ ඡායාරූපයක් පමණයි. ඉතින් කොහොමද සත්‍ය පිළිගන්නේ? සත්‍ය වචනවල නැත. සංඥාවල නැත. විඥානය තුල නැත. සත්‍ය පවතින්නේ මිදහස් නිවහල් පුජ්‍යලත්වයෙන් තොරව, පුජ්‍යල පාලනයෙන් තොරවයි සත්‍ය පවතින්නේ. සත්‍ය වූ දර්ශනය තමා තුළ පවතිනවනම් ඒ පවතින්නේ පුජ්‍යල පාලනයෙන් තොරවයි. දැන් බලන්න ඔබ තුළ ඔබේ මානසිකත්වය බලපවත්වන්නේ පුජ්‍යලත්වය. වේදනාකාරයේ දුක් බරයි. ඒ පුජ්‍යලක්ෂයක් නොමැති ඒ ධර්ම ස්වභාවය සහන්සිවි. මවාගත් සියල්ලගින්ම නිදහස් වුණාට පස්සේ මවා ගැනීම වලින් නිදහස් වුණාට පස්සේ ඒ ඥානයේ තුල ඒ සිත තුල ස්වභාවික සත්‍ය කියන එක පහළ වෙනවා. ස්වභාවික සත්‍ය. ඒකයි ක්‍රියාකර කෙනෙක් නෑ, ක්‍රියේට් කරන්නේ, හදන්නේ. ඒකට කියනවා සජීවී දහම. සකස් නොකරන ලද දෙයකට තමයි සජීවී දහම. ජීවලක් ලයිව් කියලා කියන්නේ එඩිට් කරන්නේ නැතුව කෙලින්ම දෙන ඒවාට කියනවා ලයිව් කියලා. මේකට සජීවී දහම. සජීවී දහම එඩිටින් නෑ. ඔබ තුල සජීවී දහමක් ගලාගෙන යනවද හොඳට බලන්න. ඔබ ලොකු එඩිට් එකක් දාලා තමයි එළියට දාන්නේ ගොඩක් දේවල්. ඒ නිසා එඩිට් කරන්න නැතුව බලන දහමක් එන්න ඕන. න්‍යායවල් පදනම් දර්ශන ආගම් මුකුත් නැහැ. සුජලත්වයෙන් යුක්ත, මමංකාරයෙන් යුක්ත අවිද්‍යාත්මක මනුෂ්‍යයාට තමයි ඔක්කොම ජාතියක් තියෙන්නේ, ආගමක් තියෙන්නේ, සංස්කෘතියක් තියෙන්නේ, රටක් තියෙන්නේ. ගොඩක් අය හිතන එකෙන් හොඳක් වෙනවා කියලා. මට නම් තේරෙන විදිහට හොඳක් වෙලා නැහැ ලෝකෙට. ඒවයි නේ, ඒවයින් චින්තන නිදහස ඇහිරිලා තියෙනවා, යුද්ධ ගැටුම් හටගෙන තියෙනවා, විපස්ස තියෙනවා. අමතර නිදහස් මුදිය තිබියදී ප්‍රඥාව කියන එක අපි හොඳ දෙයක් හැටියට සැලකුවද ඒක හොඳයි. ධර්මයේ තේරුම් ගන්න ප්‍රඥාව තියෙන්න ඕන. ධර්මයේ තේරුම් ගියාට පස්සේ ප්‍රඥා විමුක්ත වෙනවා. කියන්නේ ප්‍රඥාවෙන් සොර වෙනවා. ප්‍රඥාව කියන්නේ හැඳිනා ගැනීම. යම් කාරණයක් කිව්වහම ඒ කාරණේ ස්වභාවය සහ ගුණය විමසා බලන්න පුළුවන් සහ අර්ථ ගොනු කරන්න පුළුවන් ගුණයට කියනවා ප්‍රඥාවන්ත භාවය කියලා. යමක් සිතා බලා තේරුම් ගැනීමේ හැකියාව කියන. ඒ ගුණය තියෙන්නේ පුජ්‍යලක්ෂය තුල. පඤ්ඤා විමුක්ත වෙන්න ඕන. පින්නතුන්ද සිටින්නේ මා කුමක් කරන්න කියනවා කියලාද? සමහර අය කියනවා හාමුදුරු මුකුත්ම මේ නොකර ඉන්න තමයි කියන්නේ. ඒකට කියන්න තියෙන්නේ නිකම්ම වැරදි කියලා නෙමෙයි, සම්පූර්ණ වැරදි. ඒ අදහස. සමහර අය කියනවා සිටිවිලි දිහා බලාගෙන ඉන්න කියන්නේ සම්පූර්ණ වැරදි. සිතිවිලි වලට ඔහේ යන්න දීලා ඉන්න කියන්නේ හාමුදුරු සම්පූර්ණ වැරදි. මෙහෙම කියන්න පුළුවන් යෝ ධම්මං පස්සති. ඔබ ධර්මයේ දෙස බලන්න ඕන. ඔකයි කියන්නේ. අන්න එහෙම කෙනෙක් කිව්වොත් හාමුදුරු කියන්නේ ධර්මයේ දෙස බලන්න කියලා. අන්න ධර්මයේ දෙස බලන්න. හැබැයි ඊළඟට මම අහනවා ධර්මයේ කියන්නේ මොකක්ද කියලා ඔබ දන්නවද? මොකද ධර්මයේ කියන්නේ? අපි කහල් බලමු මොකක් ධර්මය කියන්නේ. මම ඉන්නකන් සැහැල්ලුවක් නැහැ. මම හරි බරයි. මමත්වය තුල ලබන සැහැල්ලුවක් නෙමේ අපිට ඕන. මමත්වය නොමැතිවීම නිසා, නැතිවීම නිසා ඇතිවන සැහැල්ලුව. මම විඳින සැහැල්ලුව නෙමේ වැදගත්, මමත්වය නැති නිසා ඇතිවන සැහැල්ලුව. හරි, වැදගත්. එතෙන් අපි සංවර්ධනය කරගන්න ඕන ඥානය, දර්ශනය. හොඳයි. ඔව්. සැහැල්ලුව මමත්වය නොමැති නිසා ඇති සැහැල්ලුව. ධර්මයේ දේශ බලන්න පුළුවන්ද මට? මට ධර්මයේ දේශ බලන්න බෑ. ස්ත්‍රියට බලන්න පුළුවන් ධර්මයේ දේශ බෑ. පුරුෂයාට බලන්න පුළුවන් ධර්මයේ දේශ බෑ. හාමුදුරු කෙනෙක් හැටියට බලන්න පුළුවන් ධර්මයේ දේශ බෑ. වෛද්‍යවරයෙක් හැටියට පුළුවන් ධර්මයේ දේශ බලන්න බෑ. කතිකාචාර්යවරයෙක් හැටියට, මහාචාර්යවරයෙක් හැටියට පුළුවන් ධර්මයේ දේශ බලන්න බෑ. ව්‍යාපාරිකයෙක් හැටියට පුළුවන් ධර්මයේ දේශ බලන්න බෑ. ධර්මයේ දේශ බලන්න නම් ඔබ කිසිවෙක් නොවිය යුතුයි. ධර්මයේ දේශ බලන්නට නම් පළමුවෙන්ම ඔබ කිසිවෙක් නොවිය යුතුයි. එහෙමද? කිසිවෙක් කියලා ඔබ මවාගෙන තියෙන දේ, ඒ ඔබට ආවේනික වූ දෙයක්, ඔබට පෞද්ගලික වූ දෙයක්, ඒක ලෝක සත්‍යයත් එක්ක ගලපන්න පුළුවන් කම නැහැ. ධර්මයේ දේශ බලන්න නම් ඔබ කිසිවෙක් නොවිය යුතුයි. ඔබගේ පුජ්‍යලිකත්වයෙන් ධර්මයේ දේශ බලන්න බෑ. ධර්මයේ පොදු විශ්ය ධර්මතාවය. කිසිවෙක් නොතැනත්තා කවරෙකුද? ප්‍රශ්නත් නිකම් අnder level ප්‍රශ්න දෙන්නේ නේ. කිසිවෙක් නොහු තැනත්තා කවරෙකුද? කිසිවෙක් නොහු තැනත්තා කිසිවෙක් නොවේ. ඔය තැනත්තෙක් නොවේ. ඈ? කිසිවෙක් නොහු තැනත්තා තැනත්තෙක් නොවේ. තැනත්තෙක් නොවූ කෙනාට තියෙන ගැටලු මොනවද? තැනත්තෙක් නොවූ කෙනාට තියෙන ගැටලු මොනවද? ගැටලුවක් නෑ. කාටද? තැනත්තෙක් නැති නිසා. ගැටලු නැහැ. තැනැත්තෙක් නැති නිසා. එතකොට කිසිවෙක් නොවූ තැනැත්තා තැනැත්තෙක්ද? තැනැත්තෙක් නොවේ. ඔය තැනැත්තා සිටින විට මොන පැත්තට ගියත් මානසික පීඩන හට ගන්නවා. දැන් අපේ මේ ඉන්න මහත්තුරු ඔබ උගත් අය, ප්‍රසිද්ධ අය, සම්භාවනීය අයනේ. ඔවුන් බලන්න මේ ඇමරිකාවේ අය හිටපු ජනාධිපති වරයෙකුට, ක්ලින්ටන් මහත්තයාට නේද? එයාටත් මේ මානසික වයාව පීඩනය. ඒකට බෙහෙත් ගන්න ඕන. ලෝකේ ගොඩාක් මිල මුදල් තියෙන සාම ප්‍රසිද්ධ ගායක ගායිකාවන්ට ඔතනේ ඉන්න අයත් ඉන්නව, එහෙම පීඩන වලින් ඉන්න අය, බෙහෙත් ගන්න අය ඉන්නව, පීඩන වලින් දෙලිලා ඉන්න අයත් ඉන්නව, මානසික ආතතියන් වලට ලක් වෙනවා. එතකොට මේ ධර්මයෙන් සුවපත් කරන්න කොටසක් තියෙනවා. ඒක අපි අනිවාර්යෙන් ධර්මයෙන් සුවපත් කරගන්නම උවමනා කරනවා. ඒක වෙන ක්‍රමයක් නෑ. ධර්මයේ දැස බලන්න සිදු වෙනවා. දැන් මෙතෙක් වෙලා දේශනා කරපු සියලුම ධර්ම එකට කැටි කරලා හර පද්ධතිය ගැන බලනවා. මම හිතනවා ඔබට ධර්මයේ කියන එක කුමක්ද කියලා වැටහිලා ඔබට ධර්මයේ දෙස බැලීමේ හැකියාව උදා වෙනවා ඇති කියලා. දැන් පහමාරකට දෙහිකට විතර කලින් මේක ආරම්භ වෙනවානේ. ඒ කාලය තුල ඉඳලම මේ දේශනා කරපු සියල්ල කැටි කරලා බැලුවාම හොඳ අවදීන් මෙච්චර බැලුවාම ඔබ ඒ දෙස බැලීමේ මේ ධර්මයෙන් පෙන්වූ සමස්තය කැටි කරලා මේ බැලීමෙන් ඔබට ධර්මයේ දෙස බලන්න පුළුවන්. ඔබට ධර්මයේ පෙනෙන්න තෝරන. හා? ඒකයි ඒ ධර්මයේ තියෙන ස්වභාවය. බලන්න කිසිදු ඇලීම්, ගැටීම්, බෙදීම්, වෙන් කිරීම්, විභජනය කිරීම්, වෙනස් කිරීම්, ප්‍රතික්ෂේපය මොකුත් නැහැ. ධර්මදේශනාවක කිසිවක් නැහැ. නිශ්චිතයක් හොයනවනේ අපිට අවශ්‍ය නිශ්චිතය හරියට දැනගන්න ඕනේ. නිශ්චිතයක් අවශ්‍යයි. ඒක නිසා නිශ්චිතවම දැනගන්න ඕන සංඥාව දුකයි. සංඥාවේ ස්වરૂපය මොකද්ද? එක එක හැඩවලට හැඩගැන්වෙන එක. දැන් මාර්ගයේ තියෙන සංඥාවන් වලත් එහෙමනේ. වමට හැරෙන්න, දකුණට හැරෙන්න. ආදි වශයෙන් අපි හැඩගන්වනවා නැත්නම් හසුරුවනවා. සංඥාවක් කරන්නේ ඒක. අත ගැනීමෙන් එන්න. කියන්න. කෑ ගහන්න එපා කියලා ඇඟිල්ලෙන් කියන්න පුළුවන්. හැඩගැන්වීමක් කරනවා. එතකොට අපි මේ ධර්මයේ අරගෙන මෙතන හැඩගැන්වීමක් කළාම එයා සංඥා උපාදානයේ හෙත්ත පුජ්‍යලයක් වෙනවා. දැන් අපි භාවනාවක් වශයෙන් කරන එකටත් ගන්න ආනාපති පානපති සංඥා. ආශ්වාස ප්‍රාශ්වාස පිළිබඳ සංඥාවක දෙනවා. මොකද අපිට අවශ්‍ය කරන්නේ සංඥා නිරෝධය. ඒක නිසා අරවයින් ගිහිල්ලා යන්න පුළුවන් කියලා කියන අය ඉන්නවා. හැකියාවක් ඇති ඒ පුරුදු කරපුවාට පුළුවන් බැද්ද මන් දන්නේ නැහැ. පුළුවන් එකක් බැරි එකක් මන් දන්නවා. ඒ නිසා සංඥාව පුරුදු කරගන්න අවශ්‍ය කරන්නේ. ආස්වාස ප්‍රාස්වාස ස්වභාවික දැනෙන දෙයක් මේ සංඥාවන් වලින් දුරු වුණාට පස්සේ ඒක අවධානයක් නෑ. ස්වභාවිකව ඉතුරු වෙන්නේ අවසානයේ අර කෙලෙස් ටික නැති වුණාට පස්සේ ස්වභාවික ක්‍රියාවලියනේ. ඊට පස්සේ හදවතේ ගත්තාම ආස්වාස ප්‍රාස්වාස ආදී දේවල් පමණයි පේන්නේ. සංඥා විරහිතව අපි දෙස්සම් සි බලන්න ඕන. ධර්මයේ දෙස්ස බලන්න ඕන. දැන් ඔය ආගම් 800 800ක් විතර ලෝකේ තියෙනවා. ඒ හැම ආගමකින්ම සංඥාවක් දෙනවා. සංඥාවක් දුන්නාට පස්සේ ඒ සංඥාව අදහනවා. ඒ සංඥාව කිරින්නාවනවා, මිරිසින්නාවනවා, තෙල්ලසින්නාවනවා, වඳිනවා, හූල්ලනවා, ඔලුඩු තියාගෙන යනවා, මල් දෙ පූජ කරනවා, පළතුරු පූජ කරනවා, ඔක්කොම දේවල් කරනවා. මේ තමයි තිය සංඥාවත් තුළ දෙයක්. ඒක තමයි වේ. බුදුරජාණන් වහන්සේ නොදෙක වන්දනා කරනකොට අපි ඒ වන්දනාව සිදු කරන්නේ අවිද්‍යාව සහගත. බුදුරජාණන් වහන්සේ දැක වන්දනා කරන විට අපිට පුළුවන්කම තියෙන එක විද්‍යාත්මකව වන්දනා කරන්න. නමුත් ඒතරම් ප්‍රබල විදියට විද්‍යාත්මකව වන්දනා කරන්න නොහැකි සෑම මිනිසෙක්ම යම් ප්‍රමාණයක හෝ ශ්‍රද්ධාව සහ භක්තිය ගොනු කර ගැනීම සඳහා ඒ අයටත් වන්දනා ක්‍රමයක් සිදිය යුතුයි. ඒ අය ඒත්වත්යෙන් තව තවත් ඉස්සරහට කැමිනේ යුතුයි. මොකද අපිත් ඒ මට්ටමේ ඒ විදියට ආපු පිරිස. බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නේ ධර්මය තුලයි. ධර්මය කියන්නේ බුදුරජාණන් වහන්සේටයි. බලන්න අර වක්කලීට කියපු ඒ ධර්ම වචනය මොනතරම් දීප්තිමත් ධර්ම කාරණයක්ද. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. ඔබ ධර්මය දකින්න එවිට මාව පේනවා. මාව පේන්න පටන් ගන්න එවිටයි. එහෙමනම් ඔබ දකින්න මේ අසංඛාරික නිරෝධ සාධක ස්වභාවය තුල වැඩ ඉන්නේ කවුද? බුදුහාමුදුරුවෝ. එහෙනම් දවසට කීප සැරයක්ම බුදුහාමුදුරුවෝ දකින්න බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න. බුදුරජාණන් වහන්සේ සමග ජීවත් වෙන්න. අවසාන ජීවත් වෙන්නේ කොහොමද? සංඥාවල් එක්ක, අතීතෙත් එක්ක, අර ප්‍රශ්නත් එක්ක, මේ දැනපු ඒවත් එක්ක, අර සිද්ධ වෙච්ච දේත් එක්ක, ඒ සිද්ධ වෙන දේත් එක්ක ජීවත් වෙනවා. එතකොට ඊට අනුකූල වූ සංස්කාර හා වේදනා පහළ වෙනවා. මමත්වයේ ශේෂයක් තිබියදී, මමත්වයේ තිබියදී සිම් වෙලා පවතිලා තියෙද්දි මමත්වයේ අපිට ධර්මයේ ස්වභාව ලක්ෂණ ස්වરૂප දැනෙනවා. එතකොට හිතනවා මම මේ ධර්මයේ තමයි දකින්නේ. දැන් මම ධර්මයෙන් පූර්ණයි කියලා. එහෙම හිතන්න එපා. සමන්ත පීඩාවක් නොවන විදියට හරි ඒ තියෙන ටිකත් සනීප කරගන්නවා. දැන් අපි හිතමු තුවාලයක් ගොඩක් සනීප වුණාම පොඩි කැලලක් ඉතුරු වෙන්නේ. සමහර අය නම් ඔය පොඩි කැලලක් නේ දැන් පොඩි ඉන්නේ තුවාලේ, ඕක සනීප කරන්න ඕනේ නැහැ කියලා නිකන් ඉන්නවා. ආයි එක පැසවල යටින් ගිහිල්ලා විස බීජයක් ගිහිල්ලා ඕක විශාල තුවාලයක් වෙන්න බැරිද? පුළුවන් නේ. ඒ නිසා අර කුඩාවට හරි ඒ තුවාලේ තියෙන්න අරින්න එක සම්පූර්ණයෙන් සනීප කරලා කැලලක් නැතින ආකාරයට කටයුතු කරනවා වගේ තමන්ගේ මමත්වයේ පූර්ණවම නැති වෙනකම සොයසවා තමන් ඒ මමත්වයේ නිදහස් වීම සඳහා වෙර දරන්න ඕන. පැහැදිලිද? ධර්මය නොදක්ක හැම කෙනෙක්ම කාන්තාවක්. ස්ත්‍රී පුරුෂ භේදයක් නැතුව ධර්මය නොදත් හැම කෙනෙක්ම කාන්තාවක්. ඔක කිව්ව ගමන් පිළිම පාර්ශවයේ අද වෙනවා. අවසානයේ කාන්තාව විතර වනා දෙන්නේ. කාන්තාවට ඔක එච්චරම රිදෙන්නේ නැහැ. අපි කොහොමත් කාන්තාවනේ කියලා ඉන්නවා. ධර්මයේ නොදත් හැම දෙනෙක්ම කාන්තාවක් කියුවම පිළිම ඇයට නම් ඔක දිරවන්නේම නැහැ. ඒ කාන්තාවක් කියන එකෙන් අදහස් කරන්නේ ඒ කාන්දම. ඇලෙන ස්වභාවයෙන් යුක්තයි. කොහොමත් මේ සිත අලව ගන්න ස්වභාවයෙන් වැඩිපුර ඉන්නේ පිරිමිද වැඩි කාන්තාවලෙන පවුලට මහත්යෙද ඔක්කොටම දීපල වලට අරවට මෙහෙට ගොඩක් වෙලාවට ඇලෙන්නේ කාන්තාව කියලා තමයි සම්මතයේ තියෙන්නේ. දැන් නම් ඉතින් එහෙම දෙන්නේ මඩ වෙන්නේ මහත්යෙ ගෙදර කියලා නෝනිනෝ වරහන්නේ ඔක්කොම කැන්නේ බලාගෙන ඉන්න කියලා. ඉතින් ඒ කාන්දම් ගතිය තමා තුළ නැති කරගන්න. මොනවද මේ කාන්දම් ගතිය? මේ ලෝකෙට ඇලෙන ස්වභාවය. මනසට ඇලෙන ස්වභාවය. ගැටීම යනුද ඇලීමක්මයි. ඒකයි වෙන එකක් නෙමෙයි. ගැටීම යනුද ඇලීමක්මයි. වෙන දෙයක් නෙමෙයි. ගැටීමෙන් ඇලෙනවා එහෙමත් අකමැත්තෙන් ඇලීම සහ කැමැත්තෙන් ඇලීම. ආදෙනි අකමැත්තෙන් ඇලීම සහ කැමැත්තෙන් ඇලීම. ඒස ඇලීම දුරු කරන්න අකමැත්තෙන් ඇලීමක් දුරු කරන්න, කැමැත්තෙන් ඇලීම දුරු කරන්න. බලන්න ඉන් පසු ඔබේ මනස මොනතරම් ලස්සන තැනක්, සුන්දර තැනක් බවට පත් වෙනවද කියලා මොහොතක් බලන්න. ඔබේ ඥානමය සුගතේ ධර්මයේ යොමු කරලා බලන්න, අකමැත්තෙන් ඇලීම සහ කැමැත්තෙන් ඇලීම. එච්චරයි. දැන් බුදුරජාණන් වහන්සේලා හරි වේවා වැරදි වේවා යම් දෙයකට ඔපෙන්දි පිළිතුරක් දුන්නේ, ඒක එච්චරයි. ආයෙ එතනින් එහාට අරන් යන්නේ නැහැ. චේතනාරාමෙද නේද? අපි එහෙම නේද? ගෙදර අරන් යනවා විතරක් නෙමෙයි, සමහර ඒවා ජීවිත කාලෙමත් තියාගන්නවා, සමහර ඒවා සංසාරයකට අරන් යනවා. සමහර අයගේ චරිතවල තියෙන්නේ තරහ, වෛරය වගේම නේ, සංසාරයකට අරගෙන ගියා. සමහර බැඳීමුත් එහෙමනේ සංසාරයකට ගෙනෙච්ච තියාපත් ආකාරයේ අදිෂ්ඨාන බැඳීම් නම් ඒවා, ඒවෙන් හොඳ ප්‍රතිඵල ලැබිලා තියෙනවා. ඔය යශෝදරා සිද්ධාර්ථ කතාවන් වල නේද? ඒකට සංසාරයක් යනවා. නමුත් ඒ බුද්ධත්වයට පත් වෙන ආත්ම භාවයේදී ඒ සංසාරවල ගැති ස්වභාවයන් සියල්ලම තේරුම් අරගෙන මොකද කරේ? ඇලීම් ගැටීම් දුරු කළා. මේ ඇලීම් ගැටීම් දුරු කළ පුජ්‍යලය බේරන්න නෙමෙයි අපි හදන්නේ, පුජ්‍යලත්වය දුරු කරන්න. පුජ්‍යලයා සමාධිගත කෙනෙක් කරන්න, පුජ්‍යලයා මාර්ගඵලලාභී කෙනෙක් කරන්න, පුජ්‍යලයා රහත් කරන්න නෙමෙයි, පුජ්‍යලත්වයෙන් නිදහස් කරන්න. පුජ්‍යලත්වයෙන් නිදහස් වූවාට පසුව ඔහුගේ සංඥාව, ඔහුගේ මොළේ මොන විදියට වැඩ කරනවා ඇද්ද? මොළේට වැඩ අවශ්‍ය නැහැ. ඒ ආරක්ෂා කරන්න පුජ්‍යලෙත් නැහැනේ. මොළේට අගාලු ඒක ගන්නන්න පුළුවන්. ආයි බාහිර ක්‍රියාකාරකමකට ගියාම ඒ ක්‍රියාකාරකමට අදාළව මොළේට දාන්න වෙනවා. ඒකට මොළේ දාලා ඒ වැඩේ කරන්න වෙනවා. තමා තුළ තමා දන්නවා ජීවත් වෙන්න ඕන දැන මොළේ නැතුව කියලා. තමන් දැනගන්නවා වඩා සැනසිටි දහයකව ජීවත් විය හැකි මොළේ නැතුවයි. ඒ බාහනම දෙස්තන වල ගහන නුවණ ඇත්තෙකු නමුත් මෝඩයෙකු වෙන්න කියලා. ඒක සුදුම ගැඹුරක් ඒකේ තියෙනවා. දැන් මේ මං කියන කතාව දෙන්නේ ඒකමයි. නේද? ඒකනේ ධර්මයේ තුල ජීවත් වෙනවා කියන එකට මේ න්‍යායක මේ තීල්ල මේ රේඛාවේ මේ ආකාරයට මේ ස්වરૂපයක ඉන්න කෙනෙක් නෙමෙයි. මොහොතින් මොහත අලුත්න ලෝකයේ මොහොතින් මොහත අලුත් විදියට දකින්න පුළුවන් කෙනෙක්. එයා මේ න්‍යායෙන් ඉන්නවයි කියන ස්වභාවයක් නැහැ. මේ ලක්ෂණයෙන් මේ විදියට පිළිපදිනවයි කියන ස්වභාවයක් නැහැ. ගලා යෑමක් තියෙන. දැන් දිය ධාරාවක් යනකොට එයා කල්පනා කරනවද මම මේ ස්වરૂපයෙන්ම ගලා යනවා කියලා? නෑ. එයා ඒ හැංගෙද හැරෙන වංගු වැටෙන තැන් වලින් වැටිලා පා වෙලා හැරිලා ඒ සියලු ගල් පරුවත හෙල් පසු කරගෙන දැසගෙන යනවා. ඒ වගේ තමයි. ස්වභාවික මනසෙමයි. ඇයි ස්වභාවික විය යුත්තේ? ස්වභාවික නොව පුජ්‍යලත්වය දුකක් වන නිසා, ඒ අවිද්‍යාත්මක දුකක් වන නිසා, පීඩාකාරී දුකක් වන නිසා. දුකයි දුකයි කියු පමණින් අපිට දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. නිදහස් වීමට අවශ්‍යතාවයක් ඇති වූ පමණින් නිදහස් වෙන්න පුළුවන් කමකුත් නැහැ. අර මනා ධර්මයෙන් කියවෙන ලද අසංකාරික ධර්මයේ දකින්නම ඕන. එනිසා ඔබ ධර්මයේ දකින්න කැමති නම්
යෝ ධම්මං කච්චති. ඔබ ධර්මයේ දෙකම බලන්න.
රූප දකින්න කැමති නම් රූපයක් දිහා බලන්න. සංඥාව දකින්න කැමති නම් සංඥාව දිහා බලාගෙන ඉන්න. සංඥාවක් දාගෙන ඉන්න.
කොහොමද ඔන්න සංඥාවක් හදාගන්නව? සිතුවිලි එන්න බෑ. සිතුවිලි නැතුව තියෙන්න ඕන.
එනේ මේකට ගහනවා. මොකද එයාගේ සංඥාව? සිතුවිලි මට ඇලර්ජික්. අත් සිතුවිලි ඇලර්ජි. ඒ නිසා මට එන්න එපා සිතුවිලි. ඊළඟට වේදනාවක් හොඳ සංවේදීතාවයක් හරි සතුටුනේ හොඳ විද විද ඉන්න හරි සැහැල්ලු හරි ෂෝක් අන්න ටික වෙලාවක් ඉන්නකොට ඔබ සෞත්තු වෙනවා ඊළඟට කියන මේ ආයිනේ අර ගුලම් දැක්කා වගේ තමයි වේදනාව දිහා බලාගෙන ඉන්නවා ඒ යම්කිසි මානසික ස්වરૂපයක් නිසා යම් ප්‍රෝතනයක් දැනුණොත් අයිග නැතුන. අර ආදරේ ප්‍රේමය වගේ දේවල් තමයි. මුලදී එහෙම දා හටගත්තට ඕක කාලයක් ගියපු ගමන් ඒක නැති වෙන එකපත් යන්නේ එක්තරා විද්‍යාත්මක න්‍යාය පද්ධතියකින් නිසා අර හැඟීමකින් නෙමෙයි. ඊළඟට හිතේ හිත සංස්කරණය කරලා නිතරම එහෙම වෙන්නේ නැති මේ නිවන මෙහෙම වෙන්නේ නැති කොහොම හිතියොත් හරියයි දන්නේ නැහැ නේ මම අර විදියට හැඩ ගැහෙන්න ඕන මේ විදියට හැඩ ගැහෙන්න ඕන කියලා ඉතින් හැඩ ගැහෙනවා කමක් නැහැ එහෙම හරි හැඩ ගැහි ගහි තමන් යමක් තේරුම් ගන්න හැබැයි අපි කියලා කියන්න ඕන ඔබට සකසලා හදන්න බෑ නේද ඒකත් ඔලුවට අරගෙන අර සංස්කරණයන් කරන්න ඕනේ. ඉතින් අතීතයේ අහපු බණ ඔක්කොම ටික මතක් කරලා බලනවා අර විදියට නේද මේ විදියට නේද අර හාමුදුරුවෝ මේ ධර්මයේ දකපු කෙනෙක් නේද අර හාමුදුරුවෝ ලොකු පණ්ඩිතයෙක් නේද ඒ හාමුදුරුවෝ මේ වගේ ලොකු පරමාර්ථ කිව්වා නේද එයා බුදු කෙනෙක් නේද එයා සෝවාන් නේද ඒ ක්‍රමයට බලන්න ඕනේ. එහෙම ක්‍රම වලට බලන නිවන් දකින්න බෑ. සෝහාන් ණයට සෝහාන් කෙනෙක් නැත. සකුදාගාමි කෙනාට සකුදාගාමි කෙනෙක් නැත. අනාගාමි කෙනාට අනාගාමි කෙනෙක් නැත. රහතන් වහන්සේට රහතන් වහන්සේ කෙනෙක් නැත. ඔබ විසින් කෙනෙක් සනනු ලැබේ. මා හැමදාම පැහැදිලි කරනවානේ මා පුතග්ජන නොවේ මා මාර්ගඵලලාභී කෙනෙක්ද නොවේ මා පුතග්ජන නොවේ මා මාර්ගඵලලාභී කෙනෙක්ද නොවේ මට කිසිවෙක් නොවි ඉන්න දීපල්ලා එළිය මේකයි මාව කවුරුත් කරන්න එපා ඈ නෑ මට කිසිවෙක් නොවි ඉන්න දීපල්ලා නෑ මේක මම බාර ගන්නෑ මම කියුවනේ මට කිසිවෙක් නොවි ඉන්න දීපල්ලා. ඒක වාරයක්ද? ඒ සංඥාවල් ඔළුවේ දාගෙන උතුණු දාගෙන පිටතල බොත්තම් ගහගෙන ඉන්න මං හමුදාකාරයෙක් කියන්නේ. රජෙක් කියන්නේ. පිටතල බොත්තම් කරුව ඕනේ නෑ. ඵල ඕනේ නෑ. නම්බුනාම ඕනේ නෑ. උගත් නොගත්තන් ඕනේ නෑ. ඒක මානසිකයට එතුම මේ ටික විවේක ගන්න යනකොට එයා කල්පනා කරනවලු මාව අඳුනන්නේ නැති පළාතකට මම යන්න ඕනේ විවේක ගන්න. එහෙට ගිහිල්ලා මම කිසි වෙලාවක මගේ සත්‍යයවත් දානන්තයවත් ඒ මොකුවත් අවදි කරන්නේ නැතුව මම සාමාන්‍ය මිනිහෙක් කියලාලු. හොඳ වෙනස් කියන්නේ. ඒන් පස්සේ මිනිස්සු මට මචං කියනවා, කරටත් දා ගන්නවා, බුලත් දෙයකට කනවා. හරිදෝ කියලා. කියපු ගමන් මම මෙයා මෙයා කියලා ඔක්කොම ඉවරයි. එතන ඉඳලා මට සර් කියන්න පටන් ගන්නවා, මාත්‍යෝ කියන්න පටන් ගන්නවා, රස්සා ඉල්ලන්න පටන් ගන්නවා, ඔය වගේ කැතට දේවල් කියනවා. හරි කිසි වෙන්න වුණා, හරි ෂෝට් ඉස්සලම වෙයි ඉන්නවා. සමහරවිට වේදකුත් ඇවිල්ලා මචං කම්ප්ලේන්ට් එකක් දෙන්න දෙන්න කියලා අහලා යනවා. නමුත් අර දෙක කියන්න ගියොත් සර් කියන්න පටන් ගන්නවා, ගරු කරලා පටන් ගන්නවා, ඒක බුද්ධය කියලා. හරි ෂෝ. ඒ බාහිරින් යා ලැබෙන සැනසෙල්ලක් එන දේ ස්වභාවය. එහෙම තමයි කාලයක් ගියාම මොළදී කීර්ති ප්‍රශංසා ඒව මේවා අපි හරි ආසයි. ඒව වැඩිපුර ලැබුණට පස්සේ ඒක කරදරයක් වගේ වෙනවා. ඒ අමුතු විදිහට බලාගෙන ඉන්නවනේ සතෙක් වගේ. දැන් මට පොඩි වාසියක් තියෙනවා, මම වැඩිම ටීවී වල හැරෙන්නේ ඉඳලා ඒක. නැත්තම් මෙහෙම සතෙක් යනවා වගේ බලාගෙන ඉන්නවා. අර ඒක. දැන් අපි දන්නේ කුපුතෙක් ඉන්නවා මේ දැන් ප්‍රසිද්ධ එක්කනේ. අර දරුවෝ යන්නේ පාරේ ලේසුවම් බඳගෙන මොනේ. ඒ මොකද කියලා හවා හම්බෙන්නේ මට ගමන යන්න හම්බෙන්නේ මේ මෙහෙම මූණ පේන්න ගියොත් එහෙම. අට ඒගොල්ල මගහැරල යන්නත් බෑ, හිතරෙද්ද වල යන්නත් බෑ. ඉතින් මම ලේන්සුවක් බඳගෙන තමයි යන්නේ. මේ ලෝකෙ හැටි එක 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 ස්වරූප වලින් බලනවා. මේ සමාජය තුල කෙනෙක් වෙන්න බලනවා. ඒ සමාජය තුල කෙනෙක් නොවි ඊළඟට සමාජ තුල තමන් කෙනෙක් නොවුනහම තියෙන සනීපේ මොන තරම්ද? සමාජයේ යම් කිසි කෙනෙක් හැටියට යම් තත්ත්වයක් තියෙන්න ඕනේ. ඒක සමාජයේදම පමණක් අදාළ සමාජ සම්මුතියක් පමණයි. එහි කිසිදු යථාර්ථයක් නැත. ඒ කිසිදු යථාර්ථයක් නැත. සමාජෙත් කිසිවෙක් නොවී තමන්ට පුළුවන් නම් තමන්ගේ අධ්‍යාත්මය තුළත් කිසිවෙක් නොවෙන්න ධර්මයේ සහනය එතන ලබනවා. ධර්මයේ සහනය ලබනවා. ඔය මට බැනලා සමහර අය ලියුම් එවනවා. මං කවදාවත් රිටන් එකක් යවන්නේ නැහැ. හේතුව මං දන්නවා මේ ලියුම මට නෙමෙයි. මේ ලියුම මට නෙමෙයි. හේව මේ වන්නේ නැහැ. කලාතුරකින් එක්කෙනෙක් දෙන්නෙක් ඔය සමහරලාට හාමුදුරු කෙනෙක් තමයි. බබන විකෘති කරනවා කියලා හරි වැරැල්ල එවන්න පුළුවන්. එවුවම මං දන්නවා මේ මට නෙමෙයි. මේ මං කියපු එක තේරුම් අරගෙන නෙමෙයි මේ උන්වහන්සේට ඇති වෙච්ච ඒ තනත්තාට ඇති වෙච්ච හැඟීම සංකල්පය තමයි මේ ඉවන්නේ. මේ දෙයක් නෑ, මම මෙහෙම දෙයක් ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ. මේ යාගේ වැටහීම එයාට අදාළ දෙයක්. ඉතින් එයාට අදාළ දෙයකට මම ඒක පැහැදිලි කරලා කවදාවත් සිතන් එකක් යවන්නේ. මොකද හේතුව මම ඒක එවෝම අර කුණු බස්තියට හරවන සැපෑලේ ඒක අයිතිය. එතකොට මට නෙවෙයි කුණු බස්තියට. ඒවත් පස්සයක් නෑ. දැන් බලන්න ඒක මම උරා ගත්තනම් මට දැන්නා මාව විවේචනය කළා, මාව වැරදි කිව්වා, හරියන්නේ නෑ, මේක ඔප්පු කරන්න ඕන මං හරි කියලා ගත්ත කෑන පිටු ගියල් ලියනවද? කෑ එක පිටු එවන්නේ පිටු පහක් ලියන්නද පිළිතුරු? ඊයාවේ මේක මතක නෙමෙයි. ඒක පැහැදිලිවම හිතනව නෙමෙයි තේරෙනවා. මොකද තමන්ගේ සහනය පුළුවන් තරම් ඉතිරි කරගෙන තමන් කටයුතු කරන්න වැඩ කටයුතු සංවිධානය කර ගන්නවා. ඒක බුද්ධ කාලීනව පැහැදිලි කරලා තිබ්බ. සමහර මිනිස්සු ගල් වලින්, අතු කැබලි වලින්, ලී කැලි වලින්, කැබලිති වලින් අර හඳට ගල් ගහනවා. වදිනවද? කිට්ටු වෙන්නවත් නැහැ කියලා. මහණෙනි, ඔබත් අර කුණ සඳ වගේ වෙන්නේ. ඒ කියන්නේ මිනිසෙකුගේ පහරක් නොවදින මට්ටමට ඔබ උසස් වෙන්න. මිනිසුන්ගේ පහරව නොවදින මට්ටමට ඔබ උසස් වන්න. ඒ තත්ත්වයට වැටුනොත් නේ, ඒ සමීපයට පැමිණියොත් නේ, ඔවුන්ගේ පහරවල් ලදින සීමාවේ සිටියොත් නේ, ඔවුන්ගේ පහරවල් ලදින්නේ. ඒ නිසාම තමයි අපි මේ වචන සීමාව, මේ දර්ශන සීමාව ඉක්මවා මේ ලෝකයේ දකින්නකොට ඉබේ තරහ යන්නේ නැති, අවශ්‍ය නම් තරහ ගන්නත් පුළුවන්, අනවශ්‍ය නම් තරහ නොගෙන ඉන්නත් පුළුවන් මත්තවට තවල්. ඒ තරහ එන්නේ නැත්නම් හයර් එකට අරගෙන ඇවිල්ලා දාලා වැඩක් ගන්න පුළුවන් මත්තවට තවල් ගෙනින්. දැන් අපිට වාහනයක් නැති වෙලාවලදී අපි කරන්නේ, දැන් මට වාහනයක් නැත්නම් මම කරන්නේ හයර් එකට ගේනවනේ වාහනේ. ඒ ගමන යන්නේ. ඉතින් අපේ මහත්මයා සමහර දේවල් වලදී තරහ තමන්ට එන්නේ නැත්නම් කෝල් එකක් දාලා ගෙන්න ගහයිපේට කරා ගෙන්නේ නෝ. අනිත් කෙනාට ඒ ඒ දේ කියලා දෙන්න සමහරවල්. මොකද ඒක එයාට තේරෙන්නේ නැත්නම් ඒක එහෙමයි. දැන් හමුදා සෙබලෙකුට වගේ අනක් කළොත් එහෙම මේ ඔයා ගිහිල්ලා අර පිට කරන්න කිව්වොත් එහෙම කරන්නේ නැහැ නේද? එයාගේ ඒක තියෙන අනක් කරන ස්වභාවයක් තියෙන, එයාගේ අර කොල්ලක් තියෙන, ඒක දික්කලා මෙවදලා කරන්න කිව්වා. අන එයා මුකුත් නැහැ අනත කරන්නේ. එච්චරයි. ඒකෙන් පැහැදිලි වෙනවා නේද? සම්මුති පැවැත්ම සහ අධ්‍යාත්මික පැවැත්ම සහ දර්ශනය. ඒක තමන්ට පෞද්ගලික වූ තමන්ගේ දර්ශනය තුළ තමන් ලෝකෝත්තරත්වයටපත් වෙන්න භෞතිකත්වයත් එක්ක ඕක පටලවාගෙන ප්‍රශ්නයකුත් කරගන්නේ නැතුව එන්න දෙහැමි භාවයකුත් ගොඩ නගා ගන්න. දැන් දෙහැමි භව ගොඩ නගා ගන්න පුළුවන් මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සුත් එක්ක අපිට මේ දෙහැමි භව ගොඩ නගා ගන්න පුළුවන්. දෙහැමි භව ගොඩ නගා ගන්න බැරි අය ඉන්නවා. ඒත් එක්ක කිසිසේත්ම ගොඩ නගා ගන්න බැහැ. එතකොට ඒවෙන් ඉවත් වීමක්, ඈත්වීමක්, නොසලකා හැරීමක් සහ අර ධර්ම සමාගමේ පිරිස සමග සාකච්ඡා කිරීමක් හා පැවැත්මක් අපිට හදාගන්න සිද්ධ වෙනවා. දැන් මෙහෙට වැඩසටහන් වලට එනයි මේ ලෝභ, ද්වේෂ, වෛරය, ක්‍රෝධය හරි අඩුයි. ඒක කිසි ගැටලුවක් නැහැ. උත් අපි දැකලා තියෙනවා පන්සල් වල පවා සභාපතිකම්, ලේකම්කම් එක්ක, සංවිධායකකම් එක්ක මොනතරම් ලෝභ, ද්වේෂ, මෝහ මතවාද වල ගස්සන තියෙනවාද? ඉතින් ඒ වයින් අපි වැළකීලා මෙතනින්ම ද්වේෂය විසක් හැටියට දුරු කරලා, ක්‍රෝධය විසක් හැටියට දුරු කරලා, වෛරය විසක් හැටියට දුරු කරලා, විෂ නැති මිනිස්සෙක් හැටියට, විෂක් නැති මිනිස්සෙක් හැටියට, සහනශීලී කෙනෙක් හැටියට, අමා තන් බොන මනුෂ්‍යයෙක් හැටියට, ඒ තුලින් ආශිර්වාදය ලබන කෙනෙක් හැටියට සැනසිලි දායකත්වය ඇති කරගන්න. ගෝනුස්සගේ ස්වභාවය ගෝනුස්සා අනුකරණය කරනු, සිංහයාගේ ස්වභාවය සිංහයාම අනුගමනය කරනු, සුනකයාගේ ස්වභාවය සුනකයා අනුගමනය කරනවා, මනුෂ්‍යගේ ස්වභාවය මනුෂ්‍යයා අනුගමනය කරනවා, ධර්මකාමී කෙනාගේ විසින් ධර්මකාමී ස්වභාවය අනුගමනය කරනවා. පමණයි. එවිට අපිට ධම්ම ජීවිනෝ කියන ධර්ම ජීවිතය ලැබෙන ඒක ඉතාම සහනශීලී. ඉතින් මේ ගොඩාක් අය මට පේනවා ගොඩාක් සංවර්ධනය වෙලා තියෙන අය ඉන්නවා මෙතන. එයාලගේ තියෙන අවසාන පොඩි සිවුමුණු මමංකාරයේ ඡායාවක් පරිසරමින් තියෙන. ඒක ලොකුවට ඝනත ඍදුමට Tamanta අහු වෙන්නේ නැහැ. ලොකු තුවාල සනීපයිනේ. ද පොඩි තුවාල තියෙන්නේ. ඒ වුණත් ඔබ මතක තියාගන්න ඔබට ආයි පොඩි විශේෂ එකක් දුන්නොත් ඔබ ලොකු වෙන්න පුළුවන්. අර කුඩාවට තියෙන මමත්වයත් සොයා බලා සම්පූර්ණයෙන් ඉවත් කරගන්න ඔබ ලොකුම ෆයිට් එකක් දෙන්න. ඒ නැත්තම් සටනක් දෙන්න. මොකද මේ කියන වචන නේ මම ලොකු ෆයිට් එකක් දුන්නා නේ. නැත්තම් සටනක් දුන්නා. ඒ සටනක් දෙන්න ඕනේ. මොනවද? ඒ සම්පූර්ණයෙන්ම දුරු කරන්න. ඒගොල්ලෝ දැන් අපි හිතමුකෝ ත්‍ස්තවාදීෙක් සැඟවුනාම දැන් ත්‍ස්තවාදීයා වෙන්නේ හරි සැඟවිලා ඉන්නේ නෑ. ඔය හැඟවිලා ඉන්නේ ආයෙ එළියට එනවා. ඒ නිසා මොකද කරන්නේ? හමුදාව හොය හොයා බහර දෙන්න. ඒ වෙලේ තව බහර දෙන්න බහර දෙන්න තව හැංගෙනවා. තව හැංගෙනකින් අවසානේ කොටු කරගන්නවා එක තැනකදී. කොටු කරන උඩින් යටින් නැවෙන් වස්තර ඔක්කොම පාර දෙනවා. තනිකර මානසික ස්වභාවයක් දුකමයි. මේ අවසානේ කොටු කරගන්න අවස්ථානේ යනකොට කොටු කරගෙන ඉන්න අවස්ථාවේ ඔබට අවශ්‍ය කරන විශේෂ උපකාරයක් ඉල්ලුවාම ඔන්න අපිට ලබා දෙන්න පුළුවන් උපදේශ. ජාත්‍යන්තර උපදේශ නෙවෙයි. ජාත්‍යන්තර උපදේශ යන්නම් හම්බෙන්නේ අවසාන කොටු කරගත්ත වෙලාවට මේ වාම සතන් විරාමයක් කියන්න දැන් කියලා. ඒ උපදේශයක් නෙවෙයි. අපි දෙයි සතන් විරාමයක් පොඩ්ඩක්වත් කියන්න බෑ. ඔය ටිකක් ගහල ඉවර කරන්න කියලා. ඒ යුද්ධයක් අනුමත කිරීමක් හරි යුද්ධයේ ස්වභාවයක් කිව්ව නිසා මේ යුද්ධ කරන්න විදියේ මේ හිත ජය ගන්නවා කියනෝ නිසා මේ යුද්ධේ හොඳ හරි නරක හරි ඒක කියන්නේ නැහැ. ඒක අපිට අදාළ දෙයක් නෙමෙයි. ඒකේ මිනිස්සු දැනගෙන ඒක එච්චර හොඳ දේවල් නෙමෙයි. මේ යුද්ධ ඇති නොවන විදියට සියලුම මිනිස්සු ජීවත් විය යුතුයි. සියලුම දෙනාම මිනිස්සුනේ. ඉතින් ඒක අපි විතරක් නෙමෙයි සියලුම මිනිස්සු කතා කළ යුතු කාරණයක්. අපි ඔක්කොම මිනිස්සු කියන්නේ. මිනිස්සු මිනිස්සු හැදේද ජීවත් වෙන්න තෝරන අදාළව. ඒ උතුම් මනුෂ්‍යත්වය ධර්මයේ මනුෂ්‍යත්වය ඇති කරගන්න හැම දෙනාටම වාග්ය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දෙනාටම සෙරණයි.